You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
අපි ඔක්තෝබර් මාසයේදී එහෙමනම් තවත් සාහිත්‍ය සම්භාෂණ අධිරේකට පියවර තබනවා. ඔබ දන්නවා SBS සිංහල වැඩසටහන මසක් හැර මසක් ඔස්ට්‍රේලියාවේ කුමන හෝ ප්‍රාන්තයක ජීවත්වන අපේ ලේඛකයෙක් හෝ ලේඛිකාවක් හඳුන්වා දෙමින් ඔවුන්ගේ නිර්මාණ කෘති පිළිබඳව කතාබහ කරනවා මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. අද තවත් සුවිශේෂී අවස්ථාවක් අපිට ලැබෙනවා. මෙල්බන් පුරවරයෙන් අපිට මුණ ගැසෙන තරුණ කවියෙක්. හැබැයි SBS සිංහල වැඩසටහනින් විශේෂයෙන්ම මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් මීට පෙරත් අපි ඔහු පිළිබඳව කතාබහ කරලා තියෙනවා. කාව්‍යකරණයට යොමු වෙලා සිටින මේ තරුණ නිර්මාණකරුවා තවත් අලුත් කාව්‍ය ග්‍රන්ථයක් ඔබ හමුවට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ මොකක්ද? එයින් ලැබෙන කාව්‍ය රසය කුමක්ද කියන කාරණාව පිළිබඳව තමයි ඔබ හැමතෙම පුංචි අවබෝධයක් අපි මේ ලබා දෙන්නට උත්සාහ කරන්නේ අද සාකච්ඡාව තුළින්. ඔහු නිරාශ ගුණසේකර, මෙල්බන් වාසී අපේ නිර්මාණකරුවෙක්. මීට කලින් ඔහුගේ ග්‍රන්ථ කීපයක් පිළිබඳව අපි කතා බහ කළා සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන්. වසර 2014 දී ඔහුගේ පළවෙනි කාව්‍ය ග්‍රන්ථය සුදු කතක් සහ මදු විතක් කියන කාව්‍ය ග්‍රන්ථය, ඊට පස්සේ වසර 2015 දී මැරලින් මොන්රෝ නුඹ සහ මම කියන කාව්‍ය ග්‍රන්ථය. ඉන් අනතුරුව ඔහු පසුගිය වසරේ 2017 වසරේ කාව්‍ය ග්‍රන්ථ දෙකක් එළි දැක්වුවා. අසනීය කුසුම සහ හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති කියන කාව්‍ය ග්‍රන්ථ දෙක අපි අද දවසේදී කතා බහට ලක් කරන්නේ හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති කියන කාව්‍ය ග්‍රන්ථය. නිරාශ ගුණසේකර ඒ වගේම සුපුරුදු විදිහට මේ ග්‍රන්ථ විචාරක කාර්යභාරය උදෙසා SBS සිංහල මැදිරියට පැමිණෙන මෙල්බන් වාසී අපේ ලේඛක ජගත් ජේදරිසිංහ, ඔබ දෙදෙනාම බොහොම සාදරයෙන් වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් කියලා.
ආයුබෝවන් ජේදරිසිංහ.
අහගෙන ඉන්න අපේ අයට නිරාශ ගුණසේකරගේ මේ හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව පුංචි අවබෝධයක් ලබා ගන්නත් එක්ක මං ජගත් ඔබට මුලින්ම යොමු වෙන්න කැමති, කොයි වගේ කාව්‍ය ග්‍රන්ථයක්ද මේ? නිරාශ ගුණසේකර උත්සාහ කරලා තියෙන මොන වගේ රසයක් අපේ පාඨකයාට ලබා දෙන්නද?
ඔව් දිලික්ෂි, මේ හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති කියන පොතෙන් පසුගිය අවුරුද්දේ අපේ ශ්‍රී ලාංකික සිංහල සාහිත්‍යයේ කාව්‍ය ග්‍රන්ථ කතා කරනකොට බොහෝ ලෙස කතා වෙච්ච ඉදිරියේම තිබිච්ච පොතක් තමයි මේ නිරාශගේ මේ පොත. මම මේක විශේෂත්වයක් දකින්නේ විගාමික සාහිත්‍යකාරයන් ලියන පොතපත කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙන අඩුයි දිල්රුක්ෂි. නමුත් නිරාශගේ මේ පොත ගැන ගිය වසරේ විශේෂ අවධානයක් යොමු වුණා ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර. මොකද ඒ පොත එතරම් හොඳ තැනක තිබුණා කියන තක්සේරුව හැමෝගාවම තිබුණා.
ජගත්, මේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමුද, මේ මොන වගේ කාව්‍ය ග්‍රන්ථයක්ද මේක කියන කාරණාව අපේ ශ්‍රාවක ප්‍රජාවට අවබෝධයක් ලබා ගන්න?
මා කැමති ඒ ප්‍රශ්නයට මෙන්න මෙහෙම පිළිතුරක් දෙන්න දිල්රුක්ෂි. ඔහුගේ පොතේ සමාන වික්‍රමාරාජි පෙරවදනේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔහු කියනවා, පොදුවේ කවි ලිවීම යනුම තමා කෙරේ වදවේදනාවක් පමුණුවා ගැනීමකි. අපි කවි යනුවෙන් කියවන්නේ කවියාගේ වේදනාවය. එතකොට මේ නිරාශගේ මේ පොත තුළ අපි දකින්නේ, මට හිතෙන්නේ, නිරාශ ගුණසේකර කියන කවියාගේ හද ඇතුලේ තිබෙන වේදනාවේ විවිධාකාර ස්වරූප කියලා වෙලාවකට මට හිතෙනවා.
ඔව්, නිරාශ අපිට පැහැදිලි කිරීමක් කරන්න දැන් කොයි වගේ කවි ප්‍රමාණයක් ඇතුළත් කරමින්ද ඔබ මේ කාව්‍ය නිමවා තිබෙන්නේ, මේ කාව්‍ය ග්‍රන්ථය? ඒ වගේම කොයි වගේ කාරණාද ඔබ මුල් කරගෙන තියෙන ඔබේ කාව්‍ය නිර්මාණවලට?
ඇත්තටම දිල්රුක්ෂි, මේ කෘතියේ මම තෝරාගත් කවි 40ක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ මේක එලි දක්වන්න කලින් අවුරුද්දක් අවුරුද්දක් අතරතුර මාතේ එකතු වෙච්ච කවි. ඒ සඳහා ඉතින් මම ලබපු සියලුම අත්දැකීම්, මම කියවපු දේවල්, දැකපු දේවල් සහ මම විඳපු දේවල් සහ මට හිතුණ දේවල්, ඒවා ඔක්කොම අත්දැකීම්නි දවස අන්තිමේදී. ඒවා යොදාගෙන මගේ හිතට ආපු හැඟීම් මම වචන බවට පෙරලලා තියෙනවා. ඉතින් ඒ දේවල් කියවන්න පුළුවන්. තෝරාගත්ත කවි 40ක් තියෙනවා මේ පොතේ.
ඔව්, අපි දන්නවා ඔබ අනිකුත් කාව්‍ය නිර්මාණත් මේ නිසඳස් කාව්‍ය නිර්මාණ, නිසඳස් ආකෘති යටතේ නිර්මාණය වුණු කවි. නිසඳස් කාව්‍යකරණයේදී ඔබ ලබන තෘප්තිය මොකක්ද නිරාශ? ඇත්තටම
එහෙම මම විශේෂයෙන් ඒක සඳැස්ද නිසඳැස්ද කියලා එහෙම මම තෝරා ගැනීමකට මුලින්ම යන්නේ නැහැ. ඒ කියන්නේ මගේ හිතේ මොනහරි අත්දැකීමක් හරි මොනහරි අනුභූතියක් පැන නැගුණම ඒ අනුභූතිය මගේ හිතේ වද දෙනවා එක්තරා ආකෘතියකුත් අරගෙනම. මට එතකොට ඒ ආකෘතිය පැනගෙන යන්න බෑ. මම මේක අරගෙන අර කෝවකට දාලා වගේ මේ සඳැස් කවියක් ලියනවා, නිසඳැස් එකක් ලියනවා කියලා. විරිතකුත් කැටුව එන සමහර කවි ඒ ස්වරූපයෙන් ලියවෙනවා. විරිත නැතුව වෙනම ආකෘතිවලින් හිතට පැන නැගෙන දේවල් ඒ විදිහටම ලියවෙනවා. ඉතින් ඒක කවිය විසින් ඉල්ලා සිටින ආකෘතිය තමයි මම මේ අන්තිමේ භාවිත කරන්නේ.
ඔදැන් අපි දන්නවා අපේ මේ විචාරක කාර්යභාරයේදී අපේ ලේඛක ජගත් ජේද්‍රසිංහ. ජගත් අයියා, ඔබ සතුවත් මේ අවසාන වතාවට ඔබ නිකුත් කරපු කාව්‍ය ග්‍රන්ථ දෙකක් තියෙනවා. දැන් වියෝලේ දරාගත් මිනිසා සහ රාජාලි පියාපත වගේ කාව්‍ය ග්‍රන්ථ දෙක, මේ දෙක මට මතක් වෙනවා මේ අවස්ථාවේදී. දැන් එහිදීත් ඔබ කවියෙකු විදිහට යොදාගත් අනුභූතීන් තිබුණා. දැන් තරුණ කවියෙකු විදිහට නිරාශ ගුණසේකර මේ හිනා ලියවැලක හිනා වෙන මල්පෙති කියන කාව්‍ය ග්‍රන්ථයේ යොදාගත් අනුභූතීන් තියෙනවා. මට පාඨකයෙක් විදිහට මේ දෙක අතර ලොකු වෙනසක් දකින්න පුළුවන්. දැන් ඔබ මීට කලින් කාව්‍යකරණයේ යෙදিলা ඔබගේම ශෛලියක් හදාගත්ත කෙනෙක් විදිහට, තරුණ නිර්මාණකරුවෙක් විදිහට නිරාශ ගුණසේකර යොදාගත්ත මේ අනුභූතීන් කොයි ආකාරයෙන්ද ඔබට විනිවිද දකින්න පුළුවන් වෙන්නේ?
ඔව්, ඇත්තටම මම විශේෂයෙන් කතා කරන්නට හිතුව කාරණය තමයි දිල්රුක්ෂි ඔබ කතා කළේ නිරාශගේ මේ අනුභූතීන් තෝරා ගැනීම කියන කාරණය. ඔහු හරි දක්ෂ ලෙස ඔහුගේ පරිසරයේ තිබෙන අනුභූතීන් තමන්ගේ කවිවලට යොදා ගන්නවා. මේ අනුභූතීන් කියන දාති අපි හැමෝටම හමු වෙනවා. නමුත් මේ අපිට හමු වෙන මේ අනුභූතීන් කොහොමද කවියකට නිර්මාණයකට යොදාගන්නේ? කොහොමද එතුණින් අපි අපූර්වත්වයක් ගොඩනගන්නේ කියන කාරණේදී නිරාශ ඉතාම දක්ෂ ලෙස තමාගේ පරිසරයේ තිබෙන, තමාට නිතර දකින්නට ලැබෙන කරුණු කාරණා තමාගේ කවි වෙනුවෙන් යොදාගෙන තිනවා. මට ඒකට දෙන්නට පුළුවන් හොඳම උදාහරණය තමයි මේ හෙනාලියවැලක හිනාවෙන මල්පෙති නමින්ම තියෙන කවිය ගත්තොත් දෙල් රුක්ෂි, ඔබ අවසර දෙනවා නම් මට පුළුවන් ඒ කවිය පොඩක් කියන්නට.
ඇත්තෙම
ලෙබනීස් ගැහැණු ළමයින්ට දෙවියන්ද දුන්නේ ඇත්තටම ගලන මේ රන් පාට, නටන නලියන බලල් ලැස්කොළ පාට, මගේ වයස මටම රිදවන අලුත් පාසල් වාරය ඇවිල්ලා ආයමත් අවුරැල්ල ඇද වැටි කරාබු ගල්ය දිලිසෙන නූරටම බිඳි බිඳි අරාබි වචනමය විසිරෙන ඒ කෙසේ වුව රෝස රත්තරන් පෙර වූ මේ නැවුම් උදෑසන පෙනෙනවාට වඩා සිය දහස් ගුණයක් කුරිරුය හෙනා ලියවැලක පිපිලා හිනා වෙන පුංචි මල්පෙති. මෙන්න තවත් කවිය ටිකක් දිගයි. මං හිතන්නේ මේ කොටසම ඇති අපිට තේරුම් ගන්නට මේ අපේ පරිසරයනේ දිල්රුක්ෂි, අපේ දේහවා දකින්න අපේ
බහුසංස්කෘතික පරිසරය.
බහුසංස්කෘතික පරිසරය තමයි ඔහු මේ ලියන්නේ. එතකොට ඔහු දක්ෂ ලෙස මේ අනුභූතීන් තමන්ගේ කව්‍ය සඳහා යොදා ගන්නවා. වැදගත්ම දේ තමාගේ නිර්මාණය තුළ ඔහු කොයිතරම් අපූර්වත්වයක් ගොඩනගන්නවාද කියන කාරණය.
ඔව්, ඒ වගේම මේ ඔහු යොදා ගන්නා ව්‍යංගාර්ථ පිළිබඳවත් අපිට කතා බහ කරද්දී මේ අර දැන් ඔය හෙනාලිය වලක හිනා වෙන මල්පෙති වගේ කවි පිළිබඳව ගත්තම අර මගේ වයස මටම රිදවන කියන තැනක් නිරාශ ඔබ යොදා ගන්නවා. ඒ කියන්නේ දැන් මම වියපත් වෙලා මේ තරුණ කෙල්ලෝ දකිද්දී මේ ඇත්තටම මම වයසයි කියන රිදවුම ඔබට දැනෙනවා. ඔබය පිට කරන්නේ මේ වෙනස් විදිහකට මේ වටපිට ඔබ දකින දේත් එක්ක.
ඔහු ඒ හඳුන්වන්න එක කවියක් තියෙන, එක කවි පෙළක්. ඒ කවි පන්තියම සීනි තිත්තව ගිය ජීවිතයේ මැදියමට බක්ලවා කැවිල්ලක මීරස කලාතුරකින්වත් අකපැද කියලා ඔහු අපෙන් අහනවා. ඔහු අඟවන්නේ මේ වයසත් ඔහු මේ දකින දෙයත් අතර තිබෙන ගැටුම.
ඔව්, ඇත්තටම මේ ඒ ප්‍රේම රසයේ ශෘංගාර රසයේ විඳගන්න මේ අපි වගේ මේ ටිකක් වියපත් වුණ අයට අකපැද කියන ප්‍රශ්නය වහන්නේ. නිරාශ, දැන් අපි ගත්තොත් ඉතින් ඔබේ මේ අනුභූතින් දැන් Jagat කතා බහ කළා වගේ, දැන් අපි දකිනවා බල්ලා කැටුව යන සුද්දා, අපි දකිනවා බල්ලා කැටුව යන කාන්තාව කියන කතාව මතක් වෙනවා. මේ කවුරුත් කියවලා තියෙන කාටත් පුරුදු රුසියානු කතාව. ඊට පස්සේ අපි ගත්තොත් ඉතින් ඔය X අකුරු හතරක් නම් කරපු ඔබ තියෙනවා මේ කවියක්. දැන් මේ වගේ පාට අපි දකින්නේ නැහැ මේ කවියෙකුගෙන් මොකක් හරි හරබර උද්ෘතයක් යොදා ගන්නවා කවිය හඳුන්වන්න. ඊට පස්සේ ඔබ තවත් තැනක මන් දකින විශේෂත්වයක් තමයි බෝනිකි මුහුණ වගේ පාට. ඒ වගේම 36 24 36 අම්මලා. දැන් මේක කියවද්දි මොකද්ද මේ කියලා හිතනවා. නමුත් අවසාන වශයෙන් ගත්තාම මේ ඉංගසුංග ගත හැකි මිටින කියන කාන්තාවට තියෙන මේ මිනුම් ටික තමයි ඔබ කියන්නේ. ඒ වගේ උදාහරණ ගත්තොත් ඉතින් ඔබට ඔබ මේ වෙනස් පැත්තකට යන්න දරලා තියෙන උත්සාහයක්. ඔබ එතනදී අපේක්ෂා කළේ මොකද්ද?
ඇත්තටම දිල්රුක්ෂි, දැන් මෙහෙමයි, දැන් මම ඔය දේවල් මගේ අත්දැකීම් ඇතුළෙම මම දැන හඳුනගත්ත දේවල්. ඒ වුණාට මම කොයිම මොහොතකවත් හිතලා නෑ මම මේක කොහොම හරි කවියක් ඇතුළට ඔබනවා කියලා. ඒකනේ මගේ හිතේ තිබිච්ච දේවල් මගේ අත්දැකීම්වල තිබිච්ච දේවල් කිසියම් අනුභූතියක් කවියක් විදිහට එනකොට ඒවා නිසර්ගයෙන්ම මේක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒක වඩාත්ම ගැළපෙන විදිහට යොදා ගන්න මම පරිස්සම් සහගත වුණා කියලත්, ඒක නිකන් අර ඒකේ තියෙන කෘත්‍රිම ගතිය නොපෙනෙන විදිහට මම මේක යොදාගත්ත කියලා මට හිතෙනවා. ඒක ඉතින් පාඨකයා තමයි තීරණය කරන්න ඕන. ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් මීට කලින් නොලිය වුණත් මම හිතනවා ඒවා අපිට හැකි අවස්ථාවල යොදා ගැනීම වටිනවා කියලා. ඇත්තට මේක තව කෙනෙකුට අලුත් අත්දැකීමක් සහ අලුත් ප්‍රවේශයක්කට යන්න ඉඩක් හදලා දෙනවා කියලා මම හිතනවා. ඉතින් ඒකේ වැරද්දක් විදිහට මම දකින්නේ නැහැ. ඉතින් මම ඒ විදිහට මම යොදා ගනිද්දී ඒක.
තව කාරණයක් තියෙනවා දිල්රුක්ෂි, මට මෙතනින් මතු කරන්නට ඕනේ. ඔහුගේ කවිවල තියෙන මේ බහු අර්ථ, බහුවිධ අර්ථවලට යන ප්‍රමි මතු පිටින් වචනවලින් ඔහු ලියන අර්ථය නෙමෙයි බොහෝ විට ඔහුගේ කවිවල ඇතුළේ සැඟවිලා තිබෙන්නේ. මේ කවිය මං උපුට ගන්නේ පාස්කු නිවාඩුව කියන කවියෙන් කොටසක්. දුර ඈත අප්‍රකට කලපුවල රංචුසේ ගැවසෙන යෝධ පෙලිකන් කුරුල්ලෝ නිසල්මන්්‍ය නිහඬව තබමින් පුලුල් අඩි වගුරු පස් ආනවල සීරුවට සොයති කිසිවක්. මේ කවිය මතු පිටින් බැලුව බැලමට මේ කුරුල්ලෝ ගැන කතා කරන්නේ. නමුත් ඒ කවිය තුළ සැඟවිලා තියෙන අර්ථය කල්පනා කළොත් දිර්රුක්ෂි අපට බොහෝ දේවල් ගොඩනගා ගන්නට පුළුවන් ඒ කවිය තුළින්. අපේ ජීවිතවල අපේ සැඟවුණු අතෘප්තිය, අපේ අසතුට, නැත්නම් අපේ වේදනාව, මේ සියල්ල මේ කවි තුළ සැඟවිලා තිනෝ විවිධ වූ වචනවලට යටින් සැඟවලා කියලා තමයි මට හිතෙන්නේ.
දැන් වචන භාවිතය පිළිබඳවත් මට පුංචි කාරණාවක් අහන්න හිතෙනවා නිරාශකේ. සමහර වෙලාවට අපි දකිනවා ටිකක් මේ මටසිලුටු බවින් බහැරවුණු ටිකක් දලරලු ස්වභාවයේ වචන ඔබ භාවිත කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාලේ ගුලුකුඩු ආලේ වේදලු කියන ඔබේ කවි පන්තිය ආරම්භ කරන්නේ ඉස්සරහා පොල් දත් දෙක කියලා. දැන් මේක මේ ග්‍රාම්‍ය වචනයක් මේක. දැන් ඔය වගේ දල වචන, ග්‍රාම්‍ය වචන කාව්‍යයට අරගෙනීමේදී ඒ අභියෝගාත්මකයි. මොකද සාම්ප්‍රදායික කවීන් සහ කවියේ සාම්ප්‍රදායික රීතීන් වලට ගරු කරන අය කැමති නැහැ චුට්ටක් අතිපිහිත වෙලා ඔය වගේ දේවල් යොදා ගන්න. දැන් ඔබ එවැනි වූ අභියෝගයක් උදෙසාද මේක කලේ, නැත්නම් ඔබට නිකන් හිතුණ හින්දා ඔබ ලිව්වද? මොකක්ද ඒ
කියන්නේ? මේ දිරුක්ෂිය හැම දෙෙම වෙන්නේ සහේතුකව, නිකන් ප්‍රාදුර්භූත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර කලින් කිව්ව වගේ කවිය විසින් ආකෘතිය ඉල්ලා සිටිනා වගේම ඒ සන්දර්භය විසින්ම ඉල්ලා සිටින වචනමාලාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඒකට මට සිලුටු වචනයක් අපේ මේ පරණ සාහිත්‍යයෙන් වචනයක් ගෙනාවොත් මට කියන්න ඕනේ ඒකේ තියෙන මේ අමුගතිය, ඒ අත්දැකීම මට කියාගන්න බැරි වෙනවා. මොකද අර වචනවල තියෙන මට සිල්ටු බවෙන් ඇත්ත ප්‍රകൃති අත්දැකීම වැහිලා යනවා. ඉතින් මට කියන්න ඕන එක සුදුසුමයයි කියලා මට හිතෙන හැඟීම එතන ජනිත කරගන්න ඕන අවශ්‍ය වෙලාවට මම ඒක ග්‍රාම්‍යද, නාගරිකද, මේ සංස්කෘතිකද ඒක කියලා බලන්නේ නැහැ.
කවියට එහෙම අවස්ථාවක් තියෙනවද ජගත්?
ඔව් දිලක්ෂි, පැහැදිලිවම අවස්ථාවක් තියෙනවා. මම හැම විටම කියන දෙයක් තමයි මේ අපි ලියන නිර්මාණ තුළ අපි ජීවත්වන කාලයට ගැලපෙන්නට ඕනේ. අද නූතන කවියන්, නූතන නිර්මාණකාරයන් මේ සීමා බන්ධන වලට ගොටු වෙන්නට සූදානම් නැහැ. ඔව්, ඇය කොටු බිඳගෙන යන කාලයක් මේක. මේක ඉතාම වැදගත්. මේ නිරාශ පෙන්වා දෙන මේ කාරණය තුලම තියෙනවා අපි කෙසේද මේ නූතනයේ නිර්මාණ කළ යුත්තේ කියන කාරණය.
ඔව්, එතකොට මේ අපිට මතක් වෙනවා මේ මහගමසේකර කවීන් වගේ කාගෙත් මේ වෙනකොට ගෞරවාදරයට පාත්‍ර වුණු, නමුත් ඔහුගේ මුල් කාලීන යුගයේදී විශාල වශයෙන් විවේචනයට ලක්වන්නට සිදු වුණු කවීන්. මොකද ඔය සඳස් කාව්‍යේ, නිසඳස් කාව්‍යයට එන ඒ ආකෘතිය ආරම්භක සමයේදී මහගමසේකරයන් විශාල වශයෙන් විවේචනයට ලක්ුණා මේ කවිය විනාශ කරන්නට යන කවීන් කියලා. නමුත් අද ඔහුගේ කවි පරමාදර්ශී කවි විදිහට අවිවාදයෙන් පිළිගන්නවා. දැන් කාලයත් එක්ක මේ කවියේ සිදුවෙන විකාශනය පිළිබඳව රචකයෙකු විදිහට ඔබට මොකද හිතෙන්නේ නිරාශ?
කවිය අනිත් කලා මාධ්‍යයන් වගේම විකාශනය වෙමින් වැඩෙනවා. දැන් අර මහගමසේකරට මේ අපේ කලාව හෝ කාව්‍ය ක්ෂේත්‍රය විනාශ කරා කියලා මැසිවිලි නගන අය මං කියන්නේ මහගමසේකර හරියට කියෙව්වේ නෑ කියලා. ඒගොල්ලෝ අල්ලගත්තේ මහගමසේකරගේ පැටර්න් එක, නිකන් අර ආකෘතිය විතරයි. නමුත් මහගමසේකර කියන්නේ අර තියුණු අධ්‍යයනයකින් යුක්තව තියුණු දේශපාලනික දැක්මක් සහිතව අනාගතවාදී විදියට සියල්ල දැකපු මහා මේ ප්‍රාචීර්ණයක් වගේ මිනිස්සෙක්. ඒ ලියන දේවල් ලියවෙන්නේ ඒ අනුව. ඒ කියන්නේ නිකන් රැඩිකල් වෙන්නවත් නැතුව තියෙන රැල්ල කඩාගෙන යන්නවත් කියලා නෙවෙයි. නමුත් අර අමුඅමුවේ මහගමසේකර උඩින් කියවපු අය, මතුපිට වචන විතරක් කියවපු අයට ඔහුව තේරුම් ගන්න බැරි වුණා අදටත්. ඉතින් කොහොම හරි ඒ විදිහට අපේ කාලෙන් කාලයට පරම්පරාවෙන් පරම්පරාවට එහෙම කවිය විකාශනය වෙලා තියෙනවා. මම හිතනවා නූතන කවියද හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා කියලා ඒ ඔස්සේ.
ජගත් ඔබට මොකද හිතෙන්නේ දැන් අර වගේ අර ටිකක් අපි කලින් කතා බහ කළා වගේ අමුතු ආකාරයේ වචන යොදා ගැනීම ඉලක්කන් යොදා ගැනීම කවිවල මේක වෙනස්?
පැහැදිලිවම දැන් ඔබ කිව්ව කාරණේම කතා කළොත් ඒ යුගයට සාපේක්ෂව මහගමසේකර කළ දේම තමයි අද යුගයට සාපේක්ෂව මේ නිර්ආශලාතින් සිදු වෙන්නේ. අද දවසේ ඔහු රැඩිකල් ලෙස පෙන්වන්නට පුළුවන්, ඔහු සීමා බන්ධන බිඳගෙන යන්නට හදනවා කියලා පෙන්වන්නට පුළුවන්, කව්‍යයේ ආකෘතිය බිඳ දමනවා කියලා කියන්නට පුළුවන්. මේ සියල්ල තුල ගැබ් වෙන්නේ අද දවසේ අවශ්‍යතාව. අද කෙනෙක් ඒක තේරුම් නොගත්තත් අද අපි මහගමසේකරව තේරුම් ගන්නවා වගේ, අද අපි ඔහුව කියවනවා වගේ අනාගතයේ දවසක නිර්ආශලාගේ නිර්මාණත් කියවාවි කියන එක තමයි මට හිතෙන්නේ.
හොඳයි, දැන් අපි දන්නවා දැන් කවි කියවන පාඨකයන් විදිහට ඔවුන් තුළ යම් කිසි රසයක් උද්දීපනය කිරීම කෙරෙහි තමයි කවියා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ඔහුගේ ඒ වස්තු බීජ හරහා ඔහු නිර්මාණය කරනේ කවිය තුළින්. දැන් භාව උද්දීපනය කියන කාරණාව සම්බන්ධයෙන් ගත්තහම අපිට මේ පාඨකයන් විදිහට දැනෙන ප්‍රධාන දෙයක් තමයි ඇතැම් කවි කියවද්දී භාව උද්දීපනය කියන එක ඉතාමත්ම හොඳින් සිදුවෙනවා අපේ සිත් තුළ. ඒ කවිවලට අපි ආදරය කරනවා. එහෙම නැති කවි අපි ටිකක් පාස් කරගෙන යනවා, එච්චර කැමැත්තක් දක්වන්නේත් නැහැ. දැන් එහෙම බැලුවහම ජගත් භාව උද්දීපනය කොයිතරම් දුරට යොදාගෙන තියෙනවද ප්‍රායෝගිකව මේ කවිවල නිරාශ?
ඔව්, අපි හැමතිස්සෙම කියන වගේ අර සාර්ථක නිර්මාණයක් කියන්නේ කියවන පාඨකයාගේ භාවයන් කම්පණය කරන්න පුළුවන් නිර්මාණ කියන එකනේ. අපි හැමතිස්සෙම අපේ නෙමෙයි මේක පොදුවේ පිළිගත් අදහසනේ. එතකොට නිරාශගේ මේ නිර්මාණ බහුතරයක් තුළ මේ හෙනාලිය වෙලක කවි පොත තුළ අපි දකිනවා බොහෝ නිර්මාණ අපි කම්පණයට පත් කරන නිර්මාණ තිබෙනවා. සමහර විටක නිර්මාණයක් දෙකක් සමහරට අපට නොදැනෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මගේ අදහස නම් මේ කවි පොත තුළ බොහෝ නිර්මාණ වලින් ඔහු අප කම්පණයට පත් කරනවායි කියන කාරණයයි.
ඔව්, මේ ඔහු යොදාගෙන තියෙන මේ වස්තු බීජ පිළිබඳව කතා බහ කරද්දී බොහෝ වෙලාවට අපි දකින්නේ තරුණ ගැහැණු ළමුන් තාරුණ්‍ය ප්‍රේමය තමන්ට අතපොවන්න බැරි මානයක තියෙන යම් කිසි වූ ප්‍රේමාන්විත වස්තුවක්, ලිංගිකත්වය, එතකොට ශෘංගාරය, මේ හැම එකක්ම තියෙනවා මේ කවියේ අඩු වැඩි වශයෙන් බොහෝ කවිවල. ඔබට මොකද හිතෙන්නේ නිරාශ? දැන් ඔබ තරුණ කවියෙක් විදිහට ඔබ විශේෂයෙන් කැමැති පැත්තක් දේ සිතන මෙතනම් අපි තවත් බොහෝ කවීන්ගෙන් දකින විදිහට සමාජයේ පොදු මාතෘකාවක් දරිද්‍රතාව, එතකොට ආර්ථිකය, සමාජ විෂමතාව, ඒ දේවල් වගේ දේවල් වලට යොමු වෙන තු මේ පැත්තරම ඔබ යොමු වෙන විශේෂ කැමැත්තක් තියෙනවද ඔබේ?
දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් විශේෂ කැමැත්තක් කියන එකට වඩා මම නම් කියන්නේ මාතින් ලියවෙච්ච ගොඩක් දේවල් ඔය හැම මිනිස්සයෙටම දැනෙනවා. නමුත් හැම මිනිස්සයම ඒක එලියට පෙන්වන්නේ නැහැ. ඒක ඔවුන් ඒක ඔවුන් තුලම සංගවාගෙන ඉන්න ගතියක් තියෙනවා. ඒක එක්ක එලිපිට කතා කරන්නේ නැහැ. දැන් මම මෙතෙන්දී ඇත්තට මම ලියලා තියෙන්නේ මට දැනෙච්ච දෙයක්. මම විශ්වාස කරන විදියට මම කොහොමද ඒක මගේ අත්දැකීමක් කරගන්නේ? මම මට ඒ අත්දැකීම විඳින්න ලැබුණොත් මම කොහොම හැසිරෙයිද? මම ඒකට අව්‍යාජව ඒ අත්දැකීමට වැරද්දක් නොකර මම ඒක අව්‍යාජ විදියට නිර්මාණය කරන්න උත්සාහයක් අරන් තියෙනවා. මම ඒ දේවල් ලියන්න විශේෂ කැමැත්තක් නිසා නියුණා කියන්න බෑ. මම ඒ දෙයට අවංකව මම ලියන්න උත්සාහ දරලා තියෙනවා.
මම හිතන්නේ දිල්රුක්ෂි මතු කරන්නට උත්සාහ කරපු කාරණය තව ටිකක් පැහැදිලි කළොත් දිල්රුක්ෂි අහන්නේ මේ සමාජ අසාධාරණය, දේශපාලනය, මේ වගේ අනුභූතීන් අපිට කෙලින්ම නිර්මාණ හැටියට නිරාශගෙන් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය නෙවෙයිද?
ඔව්, ඇත්ත. මම ඒකයි හෙව නිරාශගෙන් නිරාශ කැමැති වැඩිපුර මේ පැත්තරද. මොකද අපි දකිනවා අපි කොයි කෙසේ කේවත් කෙටි කතාකරුවෙකු හෝ නවකතාකරුවෙකු හෝ සර්ව සම්පූර්ණයෙන්ම තමන්ගෙන් පරිබාහිරව නිර්මාණය කරන්නේ යම් කිසි තැනක තමන්ගේ කැමැත්තත් පොඩි තැනක තියෙනවා. ඉතින් එහෙම බැලුවාම ඔබ වඩාත් කැමති අනුභූතියින් එන්නේ ඒ පැත්තෙන් නිසා මම ඒකයි ඔය ප්‍රශ්නෙට
කැවි. නෑ, මට උත්තරයක් දෙන්න පුළුවන්. දැන් ඔබ කියන ඔය සමාජ විෂමතාව හෝ දරිද්‍රතාව හෝ දේශපාලන ප්‍රශ්න හෝ මම හිතන්නේ ඒවා මිනිස්සු වැඩිපුර ලියන්නේ ඒවා ගැන ලියන්න ඕනකමට මිසක් දැන් තමන් විවේක බුද්ධියකින් කොහේ හරි ඉන්නකොට තමන්ගේ හිතට ආව හැඟීමක් විදියට නෙමෙයි ලියන්නේ.
ඒ කියන්නේ තමන්ට කවියෙකු සංවේදී වෙන්නේ නැද්ද සමාජයේ පොදු දේවල් ගැන?
සංවේදී කියන්නේ මම හිතන්නේ නැහැ එකපාරටම දැන් අපි පාළු කාමරයක වගේ ඉන්න වෙලාවකට එකපාරට මේ රටේ ආර්ථිකය පල්ලෙහාට යනවා, මාරු දරිද්‍රතාවයකට අපි වැටිගෙන යනවා කියලා එහෙම හැඟීම් ඇවිල්ලා වේදනාවකටපත් වෙයි කියලා මම හිතන්නේ නැහැ මිනිස්සෙක්. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ඒ වුණාට කවිලිය වෙන්නේ ඒ හැඟීම තුල නෙවෙයි. ඒක වෙනම පොලිටිකල් ඇජෙන්ඩා එකක් ඇතුළේ ලිය වෙනවෙන්නත් පුළුවන්.
හොඳයි, දැන් අවසාන වශයෙන් අපි මේ දැනගන්න කැමති විශේෂයෙන්ම ජගත් ඔබට මොකද හිතෙන්නේ දැන් අපි මේ සංවාදය අහගෙන හිටපු යම් කිසි කෙනෙකුට පුංචි උනන්දුවකුත් ඇති වෙන්නේ මොකද්ද මේ කවි පොත අපිට මොන වගේ රසයක්ද ලබා ගන්න පුළුවන් කියලා අපේ ශ්‍රාවකීන්ට පාඨකීන්ට කියන්න පුළුවන් පණිවිඩය මොකද ජගත්ට?
මට දෙන්න පුළුවන් පණිවිඩය තමයි දිලක්ෂි, මම මේ කතාව පටන් ගත්තේ මාර සමන් වික්‍රමාර්ච මහත්මයා ලියපු පෙරවදනින්නේ. ඔව්, පෙරවදනේ අවසාන කරන්නේ මෙන්න මෙමයයි. ඒ අවසාන වාක්‍ය තුලම අපට අදහසක් ගන්නට පුළුවන්. ඔහු ලියනවා, කවියාගේ ආත්මීය වැළපීම මෙහි එන සියලු කවියක් තුලින්ම හඬ නැගෙන්නාසේය කියලා. එතකොට මේ කවි තුල නිරාශගේ ආත්මීය වැළපීම තිබෙනවාද කියන කාරණය ප්‍රශ්නයක් හැටියටම තියලා මම හිතන්නේ අපේ සංවාදය අවසන් කරන්නට පුළුවන්.
හොඳයි, එහෙනම් හෙනා ලියවැලක හිනා වෙන මල්පෙති කාව්‍ය ග්‍රන්ථය කියවන්නට ඔබ කැමති නම් මෙහි කාව්‍ය නිර්මාණ 40ක් තියෙනවා. SBS සිංහල වැඩසටහනට ඇමතුමක් ලබා දෙන අපි සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නම් මෙහි නිර්මාපකයා නිරාශ ගුණසේකර සමගින් 03-9949-21-69 අපේ දුරකථන අංකය. හොඳයි, අපි එහෙනම් ස්තුතිවන්ත වෙනවා අද අපි මේ ප්‍රස්තුත කරගත්ත හෙනාලිය වැලක හිනා වෙන මල්පිති කියන කාව්‍ය සංග්‍රහය මෙල්බන් වාසී නිරාශ ගුණසේකර අතින් රියවුණු කාව්‍ය නිර්මාණය පිළිබඳව සාකච්ඡාවට සම්බන්ධ වුණු ලේඛකයා නිරාශ ගුණසේකර ඔබටත් ඒ වගේම විචාරක කාර්යභාරයේ ඉෂ්ට කරන්නට පැමිණුණු මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරසිංහ ඔබටත් අපි ආරාධනා කරන සියලුම දෙනාට අපගේ වෙබ් අඩවියට යන මේ වැඩසටහනින් පස්සේ sbs.com.au/sinhalese මේ වැඩසටහනට නැවත වතාවක් ඔබට සවන් දෙන්නට පුළුවන්. පසුගිය වර අපි කතා බහ කළෙත් මෙල්බන් වාසී අපේ ලේඛකෙක්, කෙටි කතා නිර්මාපකෙක් WH උපසේනගේ ඇටපුරුක් කියන කෙටි කතා සංග්‍රහය පිළිබඳවයි. එයත් අපගේ වෙබ් අඩවිය ඇතුළත් වෙනවා. එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි තවත් ඔස්ට්‍රේලියානු වාසී අපේම සිංහල නිර්මාපකෙකුගේ නිර්මාණයක් සමගින් ලබන වර අපි හමු යමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
Hear more stories in your language by visiting sbs.com.au.